අද දවසේ මැදරට ගුරු ගෙදර ගුවන්විදුලි වැඩසටහන සමග අපිත් එක්ක එකතු වෙන්නේ මහනුවර සීතාදේවි බාලිකා විදුහලේ පුරවැසි අධ්‍යාපන විෂය ආචාර්යනි ඒ.එම්.ආර්. නයනී නවරත්න ගුරුමෑණියන්. අයිබෝවන් ගුරුමෑණියනි.
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ.
ගුරුමෑණියනි, අද දවසේ අපි කුමක් පිළිබඳවද සාකච්ඡා කරන්න යන්නේ?
ඔව්, අද මෙම සාකච්ඡාව තුළින් අවධානය යොමු කරන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන පාඩම. මේ පාඩම තුළින් ඔබ ළඟා කරගත යුතු නිපුණතා මට්ටම් 4ක් තියෙනවා කියලා මතක ඇති දරුවනි. මේ වන විට බොහෝ දරුවන්ට මේ පාඩම පාසලේදී ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා මම හිතුවා මේ පාඩමේ දෙවන නිපුණතා මට්ටමේ ඉඳලා කරුණු සාකච්ඡා කරන්න. මම මුලින්ම කියන්න කැමති 10 වගේම 11 ශ්‍රේණියේ දරුවන්ටත් තමන්ගේ පුරවැසි අධ්‍යාපනයේ පෙළපොත ළඟට අරගෙන බලාගත්තොත් ඔයාලට වඩාත් ප්‍රයෝජනවත් ලෙස මේ කාලය ගත කරන්න පුළුවන් වෙනවා. තවත් කාරණයක් තියෙනවා. දරුවනි, මේ වැඩසටහන අවසානයේ ඔබට ලබා දෙන ක්‍රියාකාරකම් නිවසේදී කරන්න ඕනේ. ඊළඟ වැඩසටහනේදී ඒවා විමසා බලනවා. ඒ විතරක් නෙවෙයි, ඔබට සජීවීව මේ වැඩසටහනට සම්බන්ධ වෙලා පිළිතුරු දෙන්න අවස්ථාවක් උදා කරලා දෙන්න. ඒ අනුව ආදරණීය දුවේ පුතේ, අපි මුලින්ම විමසා බලමු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ කියන්නේ මොනවද කියලා. 10 පුරවැසි අධ්‍යාපනයේ පෙළපොතේ සටහන් වෙලා තියෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දකින්න ලැබෙන ලක්ෂණ 10ක් විතර ඔබට පෙන්වා දෙන්න පුළුවන්. ඒවා මේ විදිහට පිළිගස්සන්න. සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩු සහ පාලකයන් තෝරා ගැනීම. තරඟකාරී පක්ෂ ක්‍රමය. ඡන්ද කොට්ටාස ක්‍රමය. නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් තිබීමත් දරුවනේ ප්‍රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක දකින්න ලැබෙන යහපත් ලක්ෂණයක්. ඔබ විසින් විමසා බැලුවොත් මේ දැන් කියපු කරුණු පහ නැවතත් දරුවනේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? මේ කරුණු පහ තුළම පාලන කාර්යයට ජනතාව පාලන කාර්යයට දායක කරගන්න වැඩි ඉඩක් සලසලා තියෙන ආකාරයෙන් මේ කරුණු ටික ඉදිරිපත් වෙලා තියෙනවා. මේ කරුණු පහ විතරක් නෙවෙයි දරුවනේ, නිදහස, සමානාත්මතාවය, අයිතිවාසිකම් පැවතීම කියන ලක්ෂණයක් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ දකින්න ලැබෙන යහපත් අංග ලක්ෂණයක් වෙනවා. ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය හා නීති ඉදිරියේ සමානාත්මතාවය කියන ලක්ෂණ ඇත්ත වශයෙන්ම දරුවනේ මෙහිදී ඉතාම වැදගත් වෙනවා. හොඳයි දරුවනි, මේ කරුණු ඇසුරින් විභාගයේ සඳහා එන්න පුළුවන් ප්‍රශ්න රාශියක් තියෙනවා. මේ ඇසුරින් අහන්න පුළුවන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි දරුවනි, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක අංග ලක්ෂණ දෙකක් හෝ තුනක් නම් කරන්න කියන එක. දැන් ඔබට මේ කරුණු ඇසුරින් එවැනි ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි, එහෙමනම් මම මුලින්ම සර්වජන ඡන්ද බලය පදනම් කරගෙන ආණ්ඩුව සහ පාලකයන් තෝරා ගැනීම කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ අංග ලක්ෂණය ගැන සවිස්තරාත්මක විමසා බැලීමක් කරනවා. හොඳයි, ඔයාලා අහලා තියෙනවද දරුවනේ, අපේ රටේ 1912 ඉඳලා ව්‍යවස්ථාදායකයට නියෝජිතයන්පත් කිරීමට ඡන්ද බලය භාවිතා කළා තියෙනවා. හැබැයි ඒ වෙනකොට ලංකාවේ පුරවැසියෝ අතරින් සුළු පිරිසකට විතරයි ඡන්ද බලය ලැබිලා තිබුණේ.
ගුරුමෑණියනි, මට පුංචි ගැටලුවක් තියෙනවා. සර්වජන ඡන්ද බලය කියන්නේ මොකද්ද?
ඕජිත්මිනී දුව, මේ සාකච්ඡාවට ඔබ අහපු ප්‍රශ්නය හොඳ ආරම්භයක්. ටිකක් මුලට ගිහින් නැවත පැහැදිලි කරන්නම් මම. එතකොට ඔබේ ගැටලුවට පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. ආදරණීය දුවේ පුතේ, 1912 ඉඳලා වසර ගණනාවක් ඡන්දේ භාවිතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ පුරුෂ පක්ෂයට විතරයි. ඒ විතරක් නෙවෙයි, අධ්‍යාපන මට්ටම හා දේපළ පිළිබඳ සුදුසුකම් ඡන්දේ පාවිච්චි කරන්න අවශ්‍යම කාරණේ ලෙස සලකලා තියෙනවා. ඒ වගේම තමයි 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ නියම කරන ලද වයස් සීමාව පසු කළ සියලු දෙනාටම ඡන්දය දැමීමේ අයිතිය ලැබෙනවා. මේ ආකාරයට නියම කරන ලද වයස් සීමාව ලෙස වර්තමානයේදී සලකන්නේ ඔබ දන්නව නේද? අවුරුදු 18 කියන වයස් සීමාව. ඒ අනුව නියම කළ වයස් සීමාව පසු කළ නේද දැන් ඔබ දන්නවා අවුරුදු 18 තමයි මේ නියම කළ වයස කියලා අපි හඳුන්වන්නේ. ස්ත්‍රී පුරුෂ ජාති ආගම් කුල පන්ති යනාදී කිසිදු ભેදයක් නොසලක සියලු දෙනාටම ලැබෙන ඡන්දය දෙමීමේ අයිතිය තමයි දරුවනේ සර්වජන ඡන්ද බලය කියලා හඳුන්වන්නේ.
ඔව් ගුරුමෑණියනි, ඒ වගේම මේ වෙලාවේ අපිත් එක්ක සජීවීව පුංචි යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. කවුද මේ පුංචි යාළුවා? අයිබෝන්.
මම මහනුවර සීදේවි බාලිකා මහාවිද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුමිනී අලහකෝට්.
තරුමිනී නංගි, ඔබට ඔයාගේ ප්‍රශ්නය යොමු කරන්න දැන් අවස්ථාව තියෙනවා.
ගුරු මෑණියනි, මම දැනගන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේට සර්වජන ඡන්ද බලය වැදගත් වෙන්නේ ඇයි කියලා.
බොහොමත්ම ස්තුතියි නංගි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ ප්‍රශ්නයට අනිවාර්යෙන්ම අපි පිළිතුරු ලබා දෙනවා. ඒ නිසා අපිත් එක්කම දිගටම රැඳී ඉන්න.
ඔව්, ඇත්ත වශයෙන්ම බිහිමින ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කර දෙනියට. අපි බලමු එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සර්වජන ඡන්ද බලය වැදගත් වෙන්නේ කොහොමද කියලා. දරුවනේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටකට සර්වජන ඡන්ද බලය වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළින් බලාපොරොත්තු වන ජනතා හිතවාදී බව ආරක්ෂා කරගන්න. ඔබට මතක ඇතිනේ ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ඒබ්‍රහම් ලින්කන් මහතා විසින් ඉදිරිපත් කළ නිර්වචනය. ඔහුට අනුව ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන ජනතාවගේම පාලන ක්‍රමයක්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ. එතකොට ජනතාවට රටේ පාලනයට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව නිර්මාණය වෙන්නේ මේ ඡන්ද බලය තුලින්. සර්වජන ඡන්ද බලයේ මගින් දරුවනේ අවුරුදු 18න් පසු සමාජයේ ඉන්න ගැහැණු පිරිමි දෙපක්ෂයටම, ඒ වගේම හැම සමාජ පන්තියකම, පන්තියක්ම නියෝජනය වෙන විදිහට, ඒ විතරක් නෙමෙයි හැම කුලයක්ම, හැම ජාතියක්ම, හැම ආගමකම අයට තමන් කැමති පුද්ගලෙක් නියෝජිතයෙක් විදිහට තෝරා ගන්න අවශ්‍ය බලය ලැබිලා තියෙනවා. එහෙමනම් මේ බලය ලැබුණේ දරුවනේ මේ හඳුන්වලා දීලා තියෙන සර්වජන ඡන්ද බලය නිසා. අනික් කාරණේ තමයි පුතේ, මේ පාලනයට අවශ්‍ය නියෝජිතයෝ බහුතර කැමැත්ත පදනම් කරගෙන තමයි තේරිපත් වෙන්නේ. වැඩි දෙනෙක්ගේ කැමැත්තෙන් තේරිපත් වුණ පාලකයෝ හිටියොත් නේද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙන්නේ. නැත්තම් ජනතාවගේ පාලනයක් වෙන්නේ නැහැ නේද? එතකොට ජනතා කැමැත්ත පින්වන්න පුළුවන් ප්‍රබලම මාර්ගය තමයි ඡන්දය කියන්නේ. පාලන කටයුතු සඳහා සහභාගී වීමට ඡන්දදායකයාට ඇති අයිතිය තහවුරු වෙලා තියෙන්නේ පුතේ මේ සර්වජන ඡන්ද බලය හේතුවෙන්. එහෙමනම් දැන් ඔයාලට තේරෙනව නේද දරුවනේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුල ජනතාවට තමයි පරම බලය නැත්තම් ආධිපත්‍ය හිමි වෙලා තියෙන්නේ කියලා. වර්තමානයේ රටවැසියන්ට ඍජුවම පාලනයට දායක වෙන්නත් බෑනේ. ඔබ දන්නවනේ වක්‍රවනි දායක වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතනදි තමා ජනතාවගේ කැමැත්ත අවශ්‍ය වෙන්නේ. තමා වෙනුවෙනුත් නේද, තමා වෙනුවෙන් තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන පාලකේ ඡන්ද අපේක්ෂකයෝ ගොඩාක් අතරින් වැඩි දෙනෙක්ගේ කැමැත්තෙන් ලැබුණ කෙනා තමා දරුවනේ ජනාධිපති වෙන්නේ. වැඩි දෙනෙක් කැමති පක්ෂය ආණ්ඩුව පාලනය කරනවා. වැඩි දෙනෙක් කැමති අය පාර්ලිමේන්තුවට යනවා. ඒ විතරක්ද, පළාත් සභා, පළාත් පාලන ආයතන වලට අවශ්‍ය ජනතා නියෝජිතයෝ තේරිපත් වෙන්නේ ජනතා ඡන්දයෙන් නිරූපණය වන බහුතර කැමැත්ත මත දරුවනේ. ඒ නිසා දුවේ පුතේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සර්වජන ඡන්ද බලය ඉතා වැදගත් වෙනවා. මං හිතන්නේ තරුමිනී දුව අහපු ප්‍රශ්නෙට පිළිතුරක් මේ මගින් ලැබුණා කියලා විශ්වාස කරනවා.
ගුරුමෑණියනි, ජනතා පරමාධිපත්‍ය බලය කියලා හඳුන්වන්නේ මොකද්ද?
ජනතා පරමාධිපත්‍ය බලය ගැන පුතේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනුත් දක්වලා තියෙනවා. එහි තියෙන තුන්වෙනි ව්‍යවස්ථාවෙන් පෙන්වලා තියෙනවා ජනතාව සතු පාලන බලතල මූලික අයිතිවාසිකම් ඡන්ද බලය කියන කරුණු තුන පදනම් කරගෙන තමයි ජනතා පරමාධිපත්‍ය බලය නිර්මාණය වෙලා තියෙන්නේ.
එතකොට ගුරුමෑණියනි, අපේ රට තුල ජනතාවට තමන්ගේ ඡන්දයිතිය භාවිතා කරන්න ලැබිලා තියෙන අවස්ථා මොනවාද?
ඔව්, ශ්‍රී ලංකාවේ ඡන්දදායකයාට තම ඡන්දේ භාවිතා කිරීමට ලැබෙන මෙතිවන අවස්ථා මොනවද කියලත් ඔයාලා දැනගන්න ඕනේ තමයි. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ පිළිබඳව ජනාධිපතිවරණ, මහමැතිවරණ, අපි මේ මහමැතිවරණේටම පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියනවා. ඊළඟට පළාත් සභා මැතිවරණේ, පළාත් පාලන මැතිවරණේ, මීට අමතරව දරුවනේ ඔයාලා අහලා ඇති ජනමත විචාරණය කියලා අවස්ථාවක්. මේ සෑම අවස්ථාවක් සඳහාම ඡන්දදායකයාට තම ඡන්දේ භාවිතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තියෙනවා. මෙවැනි මැතිවරණ වලින් තමයි දරුවනේ ආණ්ඩුවක් පත් කරන්නේ. ඒ වගේම පාලකයන් තෝරාගන්නේ. ඒ වගේම ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම භාවිතා කිරීම මගිනුත් ඡන්දදායකයාට පාලන කටයුතු වලට සහභාගී වීමේ අයිතිය ලැබිලා තියෙනවා.
ගුරුතුමියනි, මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කියන්නේ මොනවද?
මොනවද මේ ප්‍රජාතන්ත්‍රවාදී ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කියන්නේ? මතකද දරුවනේ, නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන රටවල් වල පාලනේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවට පත් කර ගැනීමට යොදා ගන්නා උපක්‍රම කිහිපයක් තියෙනවා කියලා ඔබ මේ පාඩම තුල මුල් කාලේදී ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ජනමත විචාරණය, ප්‍රාරම්භණය, පුනරාවර්තනය, ජනමත විමසුම වැනි උපක්‍රම. මේ කියන්නේ පාලන කාර්යයේදී ඡන්දදායකයාගේ ඍජුවම අදහස් විමසුමට ලක් කරන අවස්ථා ලෙස තමයි මේව හඳුන්වන්න පුළුවන් දරුවනේ. මේවා තමයි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම කියලාත් හඳුන්වන්නේ. මේ ක්‍රම අතරින් ජනමත විචාරණය කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමය ලංකාවේ මේ වන විට එක් වතාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා 1982 දී.
යදෝනේ 11 ශ්‍රේණියේදී ඉතිහාසයේ විෂය තුල ඔබට ඡන්දය දැමීමේ අයිතිය ලැබුණු ආකාරයේ වගේම මේ ජනමත විචාරණය ගැනත් සවිස්තරාත්මකව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඔයාලට ඒ දැනුමත් මේ විෂයට අදාළ කරගන්න පුළුවන්. හොඳයි, මම ආයමත් හැරෙන්නේ ගුරුමෑණියන් වෙත. ඔබතුමිය ඉහත විස්තර කළ මැතිවරණ පිළිබඳ කරුණු ඇසුරෙන් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්න එන්න පුළුවන් නේද?
ඔව්, මීට පෙර ඇවි තියෙනවා, ඉදිරියටත් එන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට තම ඡන්දේ පාවිච්චි කිරීමට ලැබෙන මැතිවරණ අවස්ථා දෙකක් නම් කරන්න කියලා ප්‍රශ්නයක් ඇවිත් තිබුණා 2016 අවුරුද්දේදී. ඒ වගේම තමයි ඊට පසු කාලීනවත් ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇවිත් තිබුණා.
ගුරුතුමියනි, අවුරුදු 18 සම්පූර්ණ වුණු හැමෝටම ලංකාවේ ඡන්දදායකයෙක් වෙන්න පුළුවන්ද?
දුවේ, හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. ශ්‍රී ලංකාවේ අවසන් වරට පැවැත් වූ මැතිවරණය ඔබට මතක ඇතිනේ. ඒ තමයි 8 ජනාධිපතිවරණේ. 7 විධායක ජනාධිපති තෝරන්න තමයි දරුවනේ මේ ජනාධිපතිවරණය පැවැත්වේ. ඔබ දුවේ පුතේ, ඔබේ නිවසේ හැමෝම ගියාද කියලා චුට්ටක් මතක් කරලා බලන්න මේ ඡන්දේට. ඡන්දේ තමන්ගේ ඡන්දේ පළ කරන්න. චිත්මිනී දුව, ඔබේ නිවසෙත් හැමෝම ගියාද ඡන්දේ භාවිතා කරන්න?
නැහැ ගුරු මෑණියනි, මමයි නංගී ගියේ නැහැ. අත්තයි, කිරියම්මයි, අම්මයි, තාත්තයි විතරයි ගියේ.
ඔව් දුව, ඔයයි නංගී ඡන්දේ දාන්න ගියේ නැත්තේ ඊට අවශ්‍ය මූලිකම සුදුසුකම වන අවුරුදු 18 සම්පූර්ණ නොවුන නිසා නේද? මේ වයස සම්පූර්ණ වීම කියන කාරණයට අමතරව දරුවනේ, මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ඡන්දදායකයෙකු වීමට පුද්ගලයෙකු විසින් සපුරා තිබිය යුතු සුදුසුකම් ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම, මානසික ආබාධයකින් පෙළෙන්නෙකු නොවිය යුතුයි. ඒ වගේම තමා දරුවනේ කිසියම් වරදකට වරදකරුවෙක් වෙලා උසාවියකින් මාස 6කට වැඩි සිරදඬුවමක් නියම කරපු සිරකරුවෙක් නොවිය යුතුයි. ඒ වගේම ඡන්දනාමලේඛනයේ නම සඳහන් වී තිබීම, ප්‍රජායිත්‍ය අහුසි වූ අයකු නොවීම යන මේ කරුණු සියල්ලම වැදගත් වෙනවා. මේ කරුණු ආශ්‍රයෙන් 2017 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රශ්නයක් ඇවිත් තිබුණා. විභාගයේ සඳහාම පමණක් නොවේ දරුවනි, මේ කරුණු යහපත් පුරවැසියෙක් ලෙසත් දැනගෙන ඉන්න ඕනි කියන එක මතක් කරන්න කැමතියි.
ඒ කියන්නේ ගුරුතුමියනි, තම රටේ ඡන්දේ ප්‍රකාශ කරන ඡන්දදායකයෙක් ලෙස පිළිගන්නත් සම්පූර්ණ විය යුතු කරුණු ටිකක් තියෙනවා නේද? හොඳයි, ඊළඟට අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන තවත් අංග ලක්ෂණයක් පිළිබඳව විමසා බලමු.
ඔව්, අපි ඊළඟට කතා කරමු එහෙමනම් තරඟකාරී පක්ෂ ක්‍රමය ගැන. තරඟකාරී පක්ෂ ක්‍රමය කියන එකත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන තවත් එක් අංග ලක්ෂණයක්. මුලින්ම බලමු මොකද මේ පක්ෂයක් කියන්නේ, නැත්තම් දේශපාලන පක්ෂයක් කියන්නේ කියලා. ඔබ දන්නවා රටක පාලන බලය ලබා ගැනීමේ අරමුණේ සකස් කරගත්ත ප්‍රතිපත්ති මාලාවක් සහිතව ඒක රාශි වුණ කණ්ඩායමක් තමයි දරුවනේ මේ දේශපාලන පක්ෂයක් කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවැත්මට වඩාත් වැදගත් වෙන්නේ තරඟකාරී පක්ෂ ක්‍රමයයි. තරඟකාරී පක්ෂ ක්‍රමය කියනකොට දරුවනේ ද්විපක්ෂ ක්‍රමය හා බහුපක්ෂ ක්‍රමය තමයි වැදගත් වෙන්නේ. ඒ ඇයි දන්නවද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන්නේ ජනතා හිතවාදී පාලන ක්‍රමයක්නේ. ඒ වගේම දරුවනේ බහුතර කැමැත්ත මත තීරණ අරගෙන නේද පාලන කටයුතු සිදු කරන්නේ. අන්න ඒ නිසා රටකට එක් පක්ෂයක් නොවේ, පක්ෂ දෙකක් හෝ පක්ෂ කීපයක් තරඟකාරී ලෙස රටේ පාලනයට දායක වීම වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, බහුවිධතාවය තුලින් ඒකීයත්වය ඒකීයත්වයෙන් යුක්ත රටක් ගොඩනගන්නත් මේ තරඟකාරී පක්ෂ ක්‍රමය වැදගත් වෙනවා.
ගුරුතුමියනි, මම අහලා තියෙනවා නූතන ලෝකයේ විවිධ පක්ෂ ක්‍රම පවතින බව. ඒ ගැනත් මේ වැඩසටහන අගෙන ඉන්න අපේ පුංචි නංගිලා මල්ලිලාට අපි පැහැදිලි කරමු නේද?
ඔව් දුවේ පුතේ, ලොව රටවල පවතින දේශපාලන පක්ෂ දිහා බලනකොට නූතන රාජ්‍යන් තුල පක්ෂ ක්‍රමේ ප්‍රධාන ස්වරූප තුනක් දැක ගන්න පුළුවන්. ඒ තමයි ඒකපක්ෂ ක්‍රමය, ද්විපක්ෂ ක්‍රමය, බහුපක්ෂ ක්‍රමය. දුවගේ මේ ප්‍රශ්නේ ඇහෙනකොට 2010 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි අධ්‍යාපනයේ විශේෂ සඳහා පැමිණි ප්‍රශ්නයක් මට මතක් වුණා. දේශපාලන පක්ෂ ක්‍රමේ විවිධ ස්වරූප නම් කරන්න කියලා ඇවිත් තිබුණා ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දරුවනේ 2019 ඇවිල්ලා තිබුණේ මේ වගේම ප්‍රශ්නයක්. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන පක්ෂ ක්‍රමේ විවිධ ස්වරූප දෙකක් නම් කරන්න කියලා. දැන් ඔබ පළවෙනි ප්‍රශ්නයට දෙන උත්තරය ගැන හිතන්නකෝ. දේශපාලන පක්ෂ ක්‍රමේ විවිධ ස්වරූප නම් කරන්න. ඔබට මෙතනදී ඒකපක්ෂ ක්‍රමේ, ද්විපක්ෂ ක්‍රමේ සහ බහුපක්ෂ ක්‍රමේ නම් කරන්න පුළුවන්. නමුත් දරුවනේ දෙවෙනි ප්‍රශ්නයේ 2019 දී ඇවිල්ලා තිබුණ ප්‍රශ්නය බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන පක්ෂ ක්‍රමේ විවිධ ස්වරූප දෙකක් දක්වන්න කියලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දක්නට ලැබෙන විවිධ ස්වරූප කියපුවහම මේදී ඔබට මේ ඉහත සඳහන් කරපු පක්ෂ ක්‍රම පෙන්වලා දෙන්න පුළුවන්. හොඳයි, එහෙමනම් දරුවනේ ඔබට ඊළඟට මම කැමති කතා කරන්න ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ දක්නට ලැබෙන ඊළඟ ලක්ෂණයේ පිළිබඳව. එතනදී අපි කතා කරන්නේ ඡන්ද කොට්ටාෂ ක්‍රමයේ පැවතීම කියන කාරණේ. ඡන්ද කොට්ටාෂයක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. භූමිය, ඒ විශේෂයෙන්ම පුතේ භූමි ප්‍රමාණය, ජනගහනය යන ප්‍රධාන නිර්ණායක ඔස්සේ මැතිවරණයක් සඳහා බෙදා වෙන් කරන ලද භූමියේ ඒකකයක් තමයි දරුවනේ ඡන්ද කොට්ටාෂයක් කියලා කියන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දරුවනේ මැතිවරණ කොට්ටාස බෙදා වෙන් කරන්නේ. මැතිවරණ කොට්ටාස බෙදා වෙන් කරන්නේ මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කොමිෂන් සභාව විසින්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ටාසයක් ලෙස සලකනවා.
ඒ කියන්නේ ගුරුතුමියනි, මැතිවරණ දිස්ත්‍රික්කත් 25ක් තියෙනවද?
නෑ නෑ, ඔයාලා දන්නවනේ ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තියෙන බව. ඒ වුණාට මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන 22ක් කියලා මතක තියාගන්න. ඒකට හේතුව තමයි උතුරු පළාතේ තමා වැඩිම දිස්ත්‍රික් ගණනක් තියෙන්නේ. ඒ දිස්ත්‍රික්ක පහ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකකට අයත් වෙන විදිහට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කය හා වන්නී මැතිවරණ දිස්ත්‍රික්කය ලෙස නම් කරලා තියෙනවා. පෙළපොතේ පිටුවංක 9 තියෙන ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක සිටියම මගින් දුවල පුතාලා හැමෝටම මේ වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. මම කැමතියි මෙතනදී ඔයාලට මතක් කරන්න, ඇයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටකට මේ ඡන්ද කොට්ටාස ක්‍රමය මේ තරම් වැදගත් වෙන්නේ කියලා. ඔබ දන්නවා වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය කියලා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීම සඳහා ජනතා නියෝජිතයන් මුළු රටේම ඉන්න හැම ජන කොටසක්ම නියෝජනය වෙන ආකාරයෙන් පත්කර ගැනීම නේද වැදගත් වෙන්නේ. මේ සඳහා අනුගමනය කරන වඩාත් සාර්ථක උපාය මාර්ගයක් විදිහට දරුවනේ රට ඡන්ද කොට්ටාසවලට බෙදාවෙන් කිරීම වැදගත් වෙන්නේ. ව්‍යවස්ථාදායකයට වගේම ප්‍රාදේශීය පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට පවත්වන මැතිවරණවලදී මේ සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම තියෙන මැතිවරණ කොට්ටාසයක්ම නියෝජනය වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. රටේ පාලනය වඩාත් ජනතාවාදී වීමට නම් දරුවනේ රට ඡන්ද කොට්ටාසවලට බෙදා වෙන් කිරීම කියන කාරණය ඉතා වැදගත් වෙනවා.
දන්නෙම නැතුව අපිට සමුගන්න වෙලාවත් ඇවිල්ලා. අද දවසේ මේ වැඩසටහන ශ්‍රවණය කළ පුරවැසි අධ්‍යාපනයේ විෂය හදාරන ආදරණීය නංගිලා මල්ලිලාට අද අපේ ගුරුතුමිය කියලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දකින්න ලැබෙන අංග ලක්ෂණ ඉතාමත් හොඳින් මතක තියාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම නිවසට වෙලා අහගෙන හිටපු අපේ පුංචි නංගිලා මල්ලිලාට පුංචි ප්‍රශ්නයක් යොමු කරන්නත් අපේ ගුරු මෑණියන් සූදානම් වෙලා ඉන්නවා.
ඔව් ආදරණීය දුවේ පුතේ, ප්‍රජාතන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දකින්න ලැබෙන අංග ලක්ෂණ 10ක් විතර තියෙනවා. ඒන් අද අපි සාකච්ඡා කළේ කරුණු තුනක් පමණයි. ඒ වුණාට අනික් කරුණු ටිකත් මේ වගේ ගැඹුරින් ඔබ අධ්‍යයනය කරන්න ඕනේ. ඔබ අද දවසේ අවසානයේට කතා කළ මේ ඡන්ද කොට්ටාෂ ක්‍රමය ඇසුරින් මම ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. පෙළපත කියවලා ඒකට පිළිතුරු ලියලා නැවත අපි මේ 20 වෙනිදා සවස 5:30ට හමු වුණාම සජීවී ලෙස සම්බන්ධ වෙලා පිළිතුරු කියන්න බලාපොරොත්තු වෙන ඉන්නේ කියලා මම මතක් කරනවා. මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්. ඡන්ද කොට්ටාස අනුව නියෝජිතයන් තෝරා ගැනීම නිසා අත්වන ප්‍රයෝජන තුනක් ලියන්න. ඡන්ද කොට්ටාස අනුව නියෝජිතයන් තෝරා ගැනීම නිසා අත්වන ප්‍රයෝජන තුනක් ලියන්න.
හොඳයි යාළුවනේ, ඔයාලා අතරින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා ගන්න පුළුවන් ඊළඟ දවසේ මේ ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර සජීවී ලෙස ඉදිරිපත් කරන්න. එසේනම් අද දවසේ මෙම සාකච්ඡාව සාර්ථක කර ගැනීමට සහභාගී වූ මහනුවර සීතාදේවි බාලි මහවිදුහලේ නයනී නවරත්න ගුරුමෑණියන්ට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවත දිනේක ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මම මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ගිනුම ලබන ජිත්මිනී හේරක්. අයබෝවන්.